ඇටුව අරින්න සින්දන කෙලෙස් මල දුරුකර හරින්න බන්ධන සියලු දුරුකර නිදහස් වන්න
සදහවතුනි ඔබ මේ සූදානම් වන්නේ ඉතාමත්ම වටිනා පුණ්‍ය කටයුත්තකට සහභාගී වන්නට ධර්ම ශ්‍රවණය මහත්ඵල මහානිසංස ගින දින දස පුණ්‍ය ක්‍රියාවල එන උතුම් පුණ්‍ය කර්මයක් ධර්ම ශ්‍රවණය වගේම ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා එය විසිරුවා හැරීමට සදහැබර දායකත්වය ලබා දීමත් විශිෂ්ට වූ පුණ්‍ය කටයුත්තක්. ඒ වගේම අද ධර්ම දේශනාව සඳහා සදහැබර දායකත්වය ලබා දීමේ නිමිත්ත ඉතාමත්ම වටිනා අගය කළ යුතු කාටත් ආදර්ශයක් ගෙන දෙන කාරණාවක්. ඒ තමන්ගේ උපන්දිනය වෙනුවෙන් නිකරුණේ මුදල් නාස්ති නොකොට ප්‍රිය සම්භාෂණ නොපවත්වා ධර්මානුකූලව ජීවිතය හැඩගස්වා ගන්නට සමස්ත ජනතාවට මඟ කියා දෙන ධර්මදේශනාවක් සඳහා සදහැබර දායකත්වය ලබා දීම. රංගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය වර්ෂ 2012 වෙසක් මස පුරපසළොස්වක පොහෝ දිනිය දක්වා විසිරුවා හැරීමට නියමිත ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාව සඳහා සදහැබර දායකත්වය ලබා දෙමින් රටට ඒ ආදර්ශය ලබා දෙන්නේ කැලණිය වේවැල් දූව ජාතික නිවාස යෝජනා ක්‍රමයේහි අංක 113 නිවසේ පදිංචි SH මොහාන්ජිත් මහත්මයායි. අදට යෙදෙන තම උපන්දිනය වෙනුවෙන් විශේෂයෙන්ම තමන්ට SH මොහාන්ජිත් මහත්මයාට තමන්ගේ ජීවිතයේහි සාර්ථකත්වය උදෙසා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලබා ගැනීමේ පරමාර්ථය ඇතුව තිරුවෙනෙහි ආශිර්වාද ලබා ගැනීම උදෙසායි අද මෙම ධර්ම දේශනාව සඳහා කැලණිය වේබැල් දූව ජාතික නිවාස යෝජනා ක්‍රමයේහි අංක 113 දරණ නිවසේ පදිංචි SH මොහාන්ජිත් මහතා සදහැබර දායකත්වය ලබා දෙන්නේ. ධර්ම දේශනාව පවත්වන දේශකයාණන් වහන්සේ අනුරාධපුර සාරානන්ද පිරිවෙන් වාසී පූජ්‍යපාද තලම්පිටියේ මෙත්තානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සදහැබතුනි අපි බණ අහන්නට සූදානම් වෙමු. ඊට පෙර සිල්වතුන් බවට පත්වෙමු. තිසරණ සහිත පංචශීලය සමාදන් වෙමු. ඒ සඳහා හැම කෙනෙක්ම සාදුනාදයක් ලබා දී නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අපසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
ඉසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත.
ආමබන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. ධම්මස්සවන කාලෝ අයං වදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. චිත්තං පුනාතීති පුඤ්ඤං ති. වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, සාන්තිනායක ලෞතරා බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂයක් මුළුල්ලේ, සොලසා සංඛේ කල්පලක්ෂයක් මුළුල්ලේ පුරණ ලද පාරමී ධර්මයන් තුලින් සංසාර ගමන කෙටි කරගෙන එදා ගයාවේදී බෝමඩාභියස බුද්ධත්වයේ ලබාගෙන බරණස ඉසිපතනාරාමයේදී ලෝක සත්‍යා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි දැන් මේ සූදානම් වෙන්නේ. ධර්මදේශකයන් වහන්සේ නමක් ධර්මදේශනාව පවත්වන අවස්ථාවේදී මුලින් කළ යුතු එක් කාර්යයක් තමයි අහන ධර්මදේශනාව පිළිබඳව, එහි ආනිසංස පිළිබඳව, එහි ප්‍රතිඵල පිළිබඳව කරුණු කීපයක් ඒ ශ්‍රාවක පිරිසට මතක් කරලා දීම. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරුණම් මන්ත්‍රිකේ වැඩ සිටිනකොට විවිධ වූ මත ප්‍රකාශ වෙන්න පටන් ගත්තා. මේ අවස්ථාවේදී ඒ පිරිසට ඇතුළු වූ මති මතාන්තර අතර එක මතයක් තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ නොසිටින කාලයේදී, ඒ කියන්නේ පින්වන් පෑවට පස්සේ ශ්‍රාවක පිරිසට භික්ෂු භික්ෂුණී කියන උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසට කවුද නායකත්වය දෙන්නේ කියන එක. මේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවට පස්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, පින්වත්නි මම එදා බුද්ධත්වය අවබෝධ කරගෙන මම බැලුවා මම කවුද ගුරුවරයා වශයෙන් තියාගන්නට ඕන කියන එක. මාතරම් බුද්ධියෙන් ඒ විලංගකට කෙනෙක් ලෝ නොසිටි නිසා මා විසින් මට මේ බුද්ධත්වය අවබෝධ කරගන්නට මඟ පෙන්වූ ධර්මයේම මම ගුරු තන්හි තබා ගත්තා. ඒ නිසා අපි ඔබද ඔබේ ගුරුවරයා වශයෙන් මේ ධර්මය ගුරු තන්හි තබා ගන්නට කියන එක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දැකලා පැහැදිලා උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච පිරිස හිටියා. ඒ වගේම කටහඬට පැහැදිලා ශ්‍රාවකයෝ වශයෙන් හිටපු අය උනායි හිටියා. මේ විවිධ අය අතරත බුදුරජාණන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගන්න උත්සාහ කළ පිරිස් අතරට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් කෙනෙක් මම දකින්න ඕන නම් මම බලන්න ඕන නම් ඔබ පළමුවෙන් කල යුත්තේ මා විසින් දේශනා කොට වදාළ ධර්මය හරියට අවබෝධ කර ගැනීමයි. චතුරාර්ය සත්‍ය ඇතුළු ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කර ගැනීමයි. ඒ අවබෝධ කරගත්තහම මම දැක්කා හා සමානයි, මං බුද්ධත්වයේ ලබාගෙන නිවන් සම්පත්‍ති ලබනවා වගේ ඔබ මගේ ශ්‍රාවක වන ඔබත් මා දේශනා කොට වදාළ ධර්මය හරියට දකින්ද දැකලා ඒ අනුව පිළිපැදලා මා ලැබූ තත්ත්වය ඔබත් ලබන්න නිවන් සම්පත්තිය ලබන්න. මෙහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා එදා ප්‍රකාශ කළෙත් එයයි. යමෙක් මගේ ධර්මයේ දකිනවා නම් මා දැක්කා හා සමානයි. සා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දකින්නට අපි නිරන්තර උත්සාහ කරන්නට ඕන. ධර්මයේ දකින්නවායි කියලා කියන්නේ පොතපතේ දකින්න එක නෙවෙයි, සැබෑ ලෙස අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ ධර්මයේ සැබෑ ලෙස අවබෝධ කර ගැනීම තුළින් තමයි අපිට යහපත් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊට සංසාරික වශයෙන් අපි මේකට හුරු වෙන්නට ඕන. ධර්මයේ ඇසීමේ ආනිසංස වල එක් දෙයක් තමයි ධර්මඥානෙ දිනු කර ගන්නට නිරන්තරව බණ ඇසීම සිදු කර යුතු වෙනවා. මේ බණ නිරන්තරව අපි අහන්න පුරුදු වෙනවා නම් පින්වත්නි ඒ ධර්මය ඇසීම තුලින් අපේ සිතට අපේ සිත තුල තිබෙන්නා වූ අර මෝහය වැනි ඒ අන්ධකාරව අපිට ඉවත් කරලා අපේ මනස සංවර්ධනය කරගන්නට පුළුවන්. බණ කියලා කියන්නේ බුද්ධිය වර්ධනය කරගන්නට පෙන්වන එක් මාර්ගයක්. බුද්ධිමතුන් වෙන තරමට තමයි රටේ ලෝකේ ගමේ ප්‍රදේශයේ පළාතේ පවුලේ ප්‍රශ්න අඩු වෙන්නේ. බුද්ධිමත් භාවය අඩු වෙන්න ඒ රට තුල ඒ පවුල තුල විවිධ වූ තමන්ට තමන් පවා ප්‍රශ්නයක් වෙන අවස්ථාවල් තිබෙනවා. නිසා අපි බුද්ධිමත් ධර්මානුකූලව අපේ සිත බුද්ධිමත් අපේ බුද්ධිය වර්ධනය කරගන්න අපි නිරන්තරව ධර්මයේ ඇසීම කෙරෙහි යොමු වෙන්නට ඕන කියන එක සිහිපත් කරන්නට ඕන. ඊළඟට ධර්ම දේශනාවක් දේශනා කරන අවස්ථාවේදී මේ ආනිසංස පිළිබඳව විවිධ අන්දමින් විවිධ තැන්වල විස්තර කරලා තිබෙනවා. මේ වටිනාකම අවබෝධ කරගන්න අපි නිරන්තර උත්සාහ කරන්නට ඕන. එක තැනක සඳහන් කරනවා පින්වත්නි, යම් පිරිසක් එකතු වෙලා ඉතාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් යුක්තව අපිට ධර්මදේශනාවකට සවන් දෙන්නට ඕන කියන හැඟීම ඇතිව ගිහිල්ලා ආරාධනා කරලා හාමුදුරුවෝ නමකට ධර්මදේශකයන් වහන්සේ නමකට ඒ ආරාධනාව අනුව බොහොම ධර්ම ගෞරවයෙන් යුක්තව ඒ බණට සවන් දීලා ඒ තුලින් තමන්ගේ සිත තුළ ප්‍රීතිය සතුට වැඩි දියුණු කරගන්න උත්සාහ කරන පින්වතුන්ට ධර්ම දේශනාව අවසානයේ සාදු කියලා පින් අනුමෝදන් වෙන පින්වතුන්ට කල්ප 8ක් මේ දිව්‍ය මනුස්සය කියන තප සම්පත්තිය ලැබෙන බව සඳහන් කරනවා. ඒ වගේම ධර්ම දේශනාවක් දේශනා කරන අවස්ථාවක සුවිශාල වූ පිරිසක් අතරත ඉඳගෙන ඒ ධර්මයෙන් ප්‍රතිඵලයක් ලබන්නට ඕන, ඵල ප්‍රයෝජනයක් ලබන්නට ඕන, මා මෙයින් මගේ ජීවිතය යහපත් තත්ත්වයට යථා තත්ත්වයට ගන්නට, මගේ ජීවිතයේ බුදුන් වහන්සේ වෙනුවෙන් දේශනාකට වදාළ ප්‍රතිපත්ති මාර්ගයේ යොමු කරන්නට, මම මේ ධර්ම කරුණු අහන්නට වන ආදී බලාපොරොත්තු ඇතුව යම් කෙනෙක් ඒ ධර්ම දේශනාව අහලා ධර්ම දේශනාවට සවන් දීලා සාදු කියලා පින් අනුමෝදා වෙනවා නම් ඒ කෙනාට නව කල්පයක් දිව්‍ය මනුස්ස කියන සැප සම්පත් විඳීමේ වාසනාව ලැබෙනවා කියලා සඳහන් කරනවා. ඔය අතරත වෙනත් වැඩකේදීලා ගමනක් ගිහිලා එන අතරත ධර්ම දේශනාවක් පැවැත්වෙනකොට ඒකට බොහොම පැහැදීමෙන්, බොහොම ගෞරවයෙන්, බොහොම ආදරයෙන්, භක්තියෙන් ඒ අවසාන ටිකට සම්බන්ධ වෙලා සාදුකාර දීලා අනුමෝදන් වෙනකොට එක කල්පයක් දිව්‍ය මනුස්ස කියන සැප සම්පත් විඳීමේ වාසනාව, නිවන් සම්පatti ලැබීම වාසනාව ලැබෙන බව සඳහන් කරනවා. ධර්ම දේශකයාණන් වහන්සේට මේ ධර්ම දේශනා කිරීම තුලින් තදහැසිතින් නිස්සරණාධ්‍යාසයෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ නැතුව කළ ආරාධනාව පරිදි අනුකම්පාවෙන් ඒ ධර්ම ශ්‍රවණය කරන පිරිසට යහපතක් සිතක් සාන්තියක් වේවා කියන බලාපොරොත්තු ඇතුව ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේට, දේශකයාණන් වහන්සේට මෙම ධර්මදේශනාව අවසානයේදී උන්වහන්සේටත් කල්ප ගණන් දෙවිමිනිස් සැප කෙලවර නිවෙනි සැනසීම උදා කරගන්න ලැබෙන බව සඳහන් කරනවා. මේ වාගේ ආනිසංස විවිධ විදිහට මේ ධර්මදේශනාවට සවන් දීම තුලින් ලැබෙන බව වනපොතේ සඳහන් වෙනවා, අපි අහලා තිබෙනවා. පින්වත්නි, අපි උත්සාහ කළ යුත්තේ බණ කියන අවස්ථාවේදී ඒ ධර්මදේශනාව තුල ගැබ් වෙලා තියෙන කරුණු තමන්ගේ සිතට අරගෙන ඒ ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කිරීම. ඒ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළොත් තමයි ඔය කියන සැප සම්පත්තිය ලබන්න පුළුවන් වෙන්නේ, සසර ගමන දියුණු කරගන්නට පුළුවන් වෙන්නේ, දෙලොව පිරිහෙන්නේ නැතුව යන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැතුව ඇහුවට ඇහුණට ඇහලා ඒ ධර්මයේ නියමානුසංශ ප්‍රතිඵල ලබා ගන්නට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හැම අවස්ථාවකම අපේ පින්වතුන් උත්සාහ කරන්නට ඕන තමන් ධර්ම දේශනාවකට සවන් දෙනකොට ඒ ධර්ම දේශනාව තුළින් තමන්ගේ ජීවිතයේ නිරන්තරව හදා ගන්නට, ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ නිවන් සම්පත්තිය කරා ළඟා වෙන්නට අවශ්‍ය වූ පසුබිමමම සකස් කරගන්නට ඕන, ඒ ගමනමම යන්නට මේ ධර්ම දේශනාව ඉවහල් කරගන්නට ඕන කියන මේ පරමාර්ථත්වය අපි බණක් ඇසිය යුතු වෙන්නේ. බණ ඇසීම පිළිබඳව මේ විදිහට කතා කරනකොට විවිධ හතන්තර අපිට අනන්ත අප්‍රමාණ අහන්න ලැබෙනවා. අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේගේ චරිතය ගත්තහම අපිට ඕන තරම් වෙනත් කිසි ආදර්ශ නැතත් ඒ ආදර්ශය අපිට ඕන තරම් ඇති. උන්වහන්සේ සසර කරන ලද ඒ කුසල ක්‍රියාවන් වල ප්‍රතිඵලය අදත් අපි භුක්ති විඳිනවා. යම් කෙනෙක් යම් හොඳ දෙයක් කළොත් එහි ප්‍රතිඵලය තවත් සුවිශාල වූ පිරිසකට ලැබෙනවා නම් කොච්චර අගේද පින්වත්. සරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ චරිත දෙස බලන්න. ඒ චරිත හරියට අපි කියවලා බැලුවොත් උන්වහන්සේලාත් අපිට විශාල ආදර්ශ අපිට දීලා තියෙනවා මේ බණ ඇසීම පිළිබඳව. සසර කරන ලද ඒ කුසල ක්‍රියාවන් වල ධර්ම ඇසීමේ ප්‍රධාන මූලිකත්වය දීලා කටයුතු කිරීමේ විපාක තමයි උන්වහන්සේලාට ලැබුණේ බුදුන් වහන්සේගේ අගසව් තනතුරු ලැබීමට පවා. ගාථා පද දෙකක් අහලා ඒ ගාථා පද දෙකේ තියෙන අර්ථය තුලින් මුළු බුද්ධ ධර්මයේම දර්ශනයේම වැටහිලා සෝවාන් වෙන්න තරම් වාසනා ගුණයක් ඇති වුණේ සසර නොකඩවා මේ ධර්මය ඇසීමේ පුරුද්ද කරගෙන ආපු නිසා. ද උපතිස්ස කෝලිති කියන නම් වලින් තමයි ගිහි කාලයේ දෙන හඳුන්වන්නේ. ඒතොර අස්සජි මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ගාථා වහලා තමයි උපතිස්ස කියන මේ තරුණ පුජ්‍යලයා ඒ අවස්ථාවේ සෝවාන් වෙන්නේ. ඊළඟට උපතිස්ස කියන මේ තරුණ පුජ්‍යලයාගේ ප්‍රකාශය අහලා තමයි කෝලිත මේ සෝවාන් වෙන්නේ. බලන්නකෝ එතකොට ඒ ආනිසංස ධර්මයේ ඇසීමේ ආනිසංස ඒ නිසි වෙලාවේදී ඔතනකදී වුණත් ඒක ප්‍රතිඵල ලබා දෙනවා. අපි හැම අවස්ථාවකම පින්වත්නි ධර්මයේ ඇසීම පිළිබඳව නිරන්තරව උනන්දු වෙනවා සේම එයින් ප්‍රතිඵල ඵල ප්‍රයෝජන ලබා ගන්නත් අපි උත්සාහ කරන්නට ඕන. අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී අපිට මූලිකම වෙන ප්‍රධානම දේ තමයි සිත කියලා කියන්නේ. මේ සිත පාලනය කරගන්නට සිත හදාගන්නට තමයි හැම අවස්ථාවකම අපි උත්සාහ කළ යුතු වෙන්නේ. දැන් චිත්තම් පුනාතීති පුඤ්ඤං කියන මේ කෙටි වාක්‍ය දිහා හොඳට කල්පනා කරලා බැලුවොත් පින්වත්නි සිතේ සතුට සන්තෝෂය ඇතිවීම පින කියලා සඳහන් කරලා තිබෙනවා. අසන්තෝෂය සිත තුළ ඇතිවෙනා වූ අප්‍රසන්නතාවය ඒ වගේම සිත අක්‍රියාකාරී වීම එහෙම නැත්නම් දුර්වල වීම මේ තුළ අපිට අර ප්‍රීතිය භුක්ති විඳින්න ලැබෙන්නේ නැහැ. ලෞතර බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකම මුල් කරලා තිබෙන්නේ මේ හැම දෙයකටම සිත මුල් වෙන බව. මේ උප්පත්තිය ලැබනකොට අපි හැම සත්ත්වයකම හැම කෙනෙක්ම උප්පත්තිය ලැබනකොට මේ හිත කියන එක බොහොම ප්‍රභාස්වරයි පිරිසිදුයි. මේ ප්‍රභාස්වර වුණ පිරිසිදුන සිතකින් තමයි හැම සත්ත්වයකම උප්පත්තිය ලබන්නේ විශේෂයෙන් මිනිසා. ඒක උපමාවකින් කියනවා තැඹිලි ගෙඩියක් කපලා ඇස්ස ගහනකොටම තියෙන පිරිසිදුතාවය වාගේ කියලා. බොහොම සෙනිකෝ. එතකොට ඒ වාගේ පවිත්‍රව තියෙන ප්‍රභාස්වර වුණ සිත තියෙන අපේ මේ සිත ඒ සිත කොහොමද කිලිටු වෙන්නේ? ඒ සිත කොහොමද විවිධ අන්දම අරමුණු කරා ගමන් කරන්නේ? සංජකෝ ආගන්තුකේහි උපක්ඛලිත්තේහි උපක්ඛලිත්තම්. මේ හිතට බාහිර වශයෙන් එන්නා වූ විවිධ වූ අරමුණු නිසා මේ හිත ක්‍රමානුකූල ටිකෙන් ටික ටිකෙන් ටික අපිරිසිදු වෙනවා. ඒ වගේම මේ ක්ලේශ ධර්මයන් නිසා අර ප්‍රභාස්වර වුණ අර පිරිසිදුව පැවතුණ මේ සිත අපිරිසිදු තත්ත්වයට පත් වෙලා ඒ පුජ්‍යලයාගේ ජීවන මාර්ගය සමහරට වෙනස් වෙන්න පුළුවන්. දැන් අජාසත්ත්ව චරිතය ගත්තොත් එහෙමයි. ඔහුගේ අතිරේක ආවා වූ ඔහුට අතිරේක වශයෙන් පැමුණුණ බාහිර වශයෙන් පැමුණුණ ඒ අදහස් නිසා රාජකුමාරයෙක් මිනිමරුවෙක් තියතුමා තමන්ගේ තාත්තා මරපු පුතෙක් බවට පත් වුණා. ඒත් අපි අවබෝධ කරගන්නට ඕන බාහිර වශයෙන් තමන්ගේ සිත තුළට ඇතුළෙන්ද එන සිතුවිලි මොනවාද කියන එක නිරන්තරව උත්සාහය කරන්නට ඕන එක අවබෝධ කරගන්න. ඒ වගේම පින්වත්නි මේ ප්‍රභාස්වර වුණ මේ පිරිසිදු වුණ සිතින් අපිට යමක් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් ඒකේ ප්‍රතිඵලයත් අති වාසනාවන්තයි. විශාල පිරිසකට ඒකේ සිත සාන්තිය උදා වෙනවා. අපි මේ හිත පාලනය කර ගැනීම තමයි කළ යුත්තේ. අපි උප්පත්තිය ලබන හැම අවස්ථාවකම හැම සත්ත්වයකටම හැදෙනවා රූප 28ක්. මේ රූප 28 එකක් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මහා භූත රූප 4යි උපාදාන රූප 24යි කියලා. මේ රූප 28න් සමන්විතුන දෙයක් තමයි අපි ශරීරයක් කියලා කියන්නේ. දැන් සුමනදාස කියලා සංඥා නාමකින් හඳුන්වනවා. කරුණාවතී කියලා අපි සඳහන් කරනවා. හඳුන්වනවා. නමුත් ඔය නම් මොකක්වත් නැති කතා කරොත් මේ පංචස්කන්ධය තමයි තියෙන්නේ. මේ රූප 28ක්කින් සමන්විත වුණු මේ ශරීරය තුල මේවා ක්‍රියාත්මක කරන්නේ මේ සිත. මේ සිතට ක්‍රියාත්මක වීම සඳහා මම මුලින් සඳහන් කළා වාගේ අර බාහිර වශයෙන් එන සිතවිලි මුල් වෙනවා. එහෙම ක්‍රියාත්මක සිතවිලි සිත තුළට ඇවිල්ලා ක්‍රියාත්මක වෙන ආකාරය අනුව සිත ක්‍රියාත්මක වෙන ආකාරය අනුව අපි මේ බාහිර තියෙන අනිකුත් අංගෝපාංග ක්‍රියාවට පත් වෙනවා. දැන් එන් තුල මිනිසයා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුණු මිනිහෙක් වෙන්නට පුළුවන්. සියලු දෙනාට යහපත සිත සාන්ති උදා කරන කෙනෙක් වෙන්නට පුළුවන්. ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ අපේ මුල්ුණ සිත නිසා. මේ සිතට අපි නිරන්තරව බෙහෙත් දිය යුතු වෙනවා. ඒ සඳහා තමයි මේ ධර්මයේ සීම වාගේ දේවල් අපි සිදු කළ යුත්තේ. දැන් අපි සෙත් පිරිත් අහනවා. තුන් සූත්‍රය අපි ගත්තාම බලන්න මංගල සූත්‍රය අරගෙන මේ මංගල සූත්‍රයේ මුල ඉඳලා මුල් ගාථාවේ ඉඳලා අවසානයේ දක්වා හරියට විග්‍රහ කරලා බැලුවොත් පොඩි කෙනෙක් ඉපදුන දවසේ ඉඳලා මිය පරලොව ගිලා ඔහුට සෙත සුගතිය උදා කරගන්නට අවශ්‍ය වෙන්නා වූ පසුබිම තමයි මේ මංගල සූත්‍රයේ පෙන්වුම් කරලා තියෙන්නේ. පිරිතක් ඇසීම තුළින් අපි සෙතක්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒ සෙත බලාපොරොත්තු වෙන සෙත ලබා ගන්නට නම් එහි අඩංගු කරුණු අනුවත් අපේ ජීවිතේ සකස් කරගන්නට ඕන. දැන් මහා මංගල සූත්‍රයේදී මුලින්ම කියනවානේ අසේවනාච බාලානං කියලා. ඊළඟ පණ්ඩිතානංජ සේවන. කෙනෙක් ජීවිතය සකස් කර ගැනීමේදී මුල ඉඳලම අපේ වැඩිහිටියන් තමන්ගේ දුව දරුවන් මෙන්න මේ කියන ක්‍රියාමාර්ගය තුළ යොමු කරන්න. අසේවනාච කියන්නේ ධාර්මික ජීවිතයකින් තොර වුණ පුජ්‍යලයන් ආශ්‍රයෙන් ඉවත් කරන්නට ඕන. ධර්මයේ පිළිබඳව යහපත් දේ පිළිබඳව කාරණා කරුණු දන්න කෙනාගේ ඇසුරට අපි පත් කරන්නට. මේ විදිහට පත් කරන පුජ්‍යලයා පින්වත්නි වැඩිහිටියන්ට ගරු කරන, ඒ වගේම අනික් අයගේ දුක සැප පිළිබඳ හඳුනන, යහපත් කර්මාන්ත කරන, සියලු දෙනාට සිතක් උදා කරන, බොහෝම ඉගෙන ගත්තා වූ ඇසූ පිරූ තැන් ඇති පුජ්‍යලයන් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් ඒ දරුවා තමන්ගේ ජීවිතයටත් අභාග්‍යයක් තමයි උදා කරන්නේ. අපි මංගල කරුණු වලට කෙනා යොමු කරලා ඒ ජීවිතේ හැදුවොත් ඒ තුලින් වැඩිහිටි දෙමව්පිය ආදීන්ටත් මංගල කාරණයක් තමයි ඇති වෙන්නේ. ඔහු ඒ කාරණා වලින් තොර කළොත් අර වාගේ නරක ඇසුරකට පත් වුණොත් ඒ කාරණා වලින් තොර වුණොත් ඒ දෙමව්පියන්ටත් ඒ තමන්ගේ දරුවා අවමංගල්‍යයක් බවට පත් කරගන්න වෙනවා. ඔහුගෙන් සිදුවෙන හැම දෙයක්ම, ඔහුගේ ජීවිතයෙන් සිදුවෙන සියලු දෙයක්ම දෙමව්පියන්ට දුක කරදරේ තමයි ඇති වෙන්නේ. දැන් මේවා ඇසුවාසේම එහි ඇති කාරණා කරුණු පිළිබඳවත් හොඳ දැනුමක් අවබෝධයක් ලබා ගැනීම අපි සිද්ධ කර යුතු වෙනවා. මම මුලින් සඳහන් කළා මේ රූප පිළිබඳව, මේ ශාරීරික පිළිබඳව, මේ සිත පිළිබඳව. පින්වත්නි අපිට ඉන්ද්‍රියන් පහක් තුල තමයි අපි මේ සිතට බාහිර වශයෙන් අර තංචකෝ ආගන්තුකෙහි උපක්ලිට්ටේ අංකිය වගේ අපේ සිතට බාහිර වශයෙන් විවිධ වූ සිතුවිලි ඇතුල් දෙන්නේ. දැන් කනට ශබ්ද ඇසීම, ඇහැට රූප දැකීම, නාහයට ගඳ සුවඳ දැනීම, ශරීරයට ස්පර්ශ දැනීම, මේ තුලින් තමයි අර සිතේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ. ඒ සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට අපි නරක පැත්තට, ලෝභ දේශ මෝහ ආදී කියන පැත්තට අපේ සිත බර වුණොත්, දානන්ද සිටුවරයට උනදී අදින පුබ්බකගේ චරිත වල උන සිදුවීම් තමයි අපිට දකින්න ලැබෙන්නේ. පුජ්‍යලයාගේ සිත නිරන්තරව ප්‍රත්‍යජන සත්‍ය උත්සාහ කරන්නේ බදා ගන්න පින්වා. ඕනම දෙයක් නිරන්තරව තමන්ට හසු කරගන්න, තමන් සතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. අපි ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලබනවා කියලා කියන්නේ, ධර්මයෙන් අපේ මනස දියුණු කරගන්නවා කියලා කියන්නේ මේ බදා ගන්නවා කියන එකෙන් ඉවත් වෙන්නේ. පියවරෙන් පියවර බදා ගැනීමෙන් අපි ඉවත් වෙන්නට ඒක පුරුදු වෙන්න. අපි කරන්නේ මේ ධර්මදේශනා බණ පොත් 10000 ගණක් කියවා, මේ සුවාසූ දහසක් ධර්මස්කන්ධයම කියවා. අද ඉන්න පිරිස දිහා බැලුවොත් එහෙම අපිට පේන්න තියෙන දුර්වලකමක් තමයි අපි අවබෝධ කරගන්න ඔබේ හදවතට තට්ටු කරලා අහන්න කල්පනා කරලා බලන්න. මං කොපමණ දැන් වයස 50 60ක් පය ගිහිලා තියෙනවද, මං කොපමණ ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවද, බදා ගැනීමෙන් තොර වෙලා තියෙනවද? එතකොට මේකට මං කොච්චර හුරු වෙලා තියෙනවද? මගේ ජීවිතය මේ ඉවත් කිරීම කියන එකට හසු කරගෙන ගමන් කරලා තියෙනවද? තමන්ට සතුට වෙන්න පුළුවන් නම් හොඳයි. තමන්ට සතුට වෙන්න පුළුවන් නම් හොඳයි එහෙම හිතලා. දැන් නිරන්තරව බදා ගැනීමට උත්සාහ කරන චරිතයක් තුල අපි ජීවත් වෙන්නේ. දැන් අපේ ඇහැට ලැබෙන අරමුණ, කනට ගන්න අරමුණ මේවා පසුපස අපි ගමන් කරනවා. ගමන් කරලා ඒ තුල අපේ ජීවිත විනාශ කරගන්න වෙලාවල් අනන්ත අප්‍රමාණ තිබෙනවා. අපි පරිහම්ම කරන දේ වුණත් නිරන්තරවම උත්සාහ කරන්නට ඕන තමන්ගේ තරමට අවශ්‍ය ප්‍රමාණයට තබාගෙන අනික් අයටත් එයින් සිතක් සාන්තියක් උදා කරන්නට ඕන කියන එක. දැන් අපි ප්‍රසිද්ධ කතාවක් තමයි අපි ගොඩ ගැහිීමට පුරුදු වීම තුල තෝදෙය සිතානන් රුණ වැඩි. තමන් ගොඩ ගැහුවා අම්බ කරා කිසි කෙනෙකුට දුන්නේ නැහැ. තමාට බුදුරජාණන් වහන්සේට පවා අපහාස කරපු තත්ත්වෙට පත් වුණා. මැරිලා ගිහිල්ලා ඔහුට මොකද වුනේ? ඒ ගෙදරම බල්ලෙක් කියලා ඉපත්ති ලැබුවා. බුදුරජාණන් වහන්සේ වඩනකොට මේ බල්ලා පුරාගෙන ගියා. තෝදෙයියේ දත් මට බිරුවා, අදත් මට බුරුනාද කියලා ඇහුවා. මේක සේවක අරක ඇහුවා. අහනකොට අර සතාට බලු පැටියට ලැජ්ජා හිතිලා ගිහිල්ලා නැවත ගියායි කියලා සඳහන් කරනවා. ගේ ඇතුළ ගිහිල්ලා ලිබ්බෝ කෙනෙක් හිත බුදියා ගත්තා කියලා කියන මේක මොහොම කැටියෙන් කියන්නේ. බලන්නකෝ පින්වත්, ඉන්නකන් තවත් කෙනෙකුට දරුමල්ලෙකුට එහෙම දෙයක් නොදුන්නත් අවසානයේ මැරිලා ගිහිල්ලා ඇවිල්ලා ඒ දුව දරුවන්ට අපහාසයක් කරන විදිහට නේ ජීවිතේ ගොඩනගින්. ද ආනන්ද සිටුවරයා චරිතය දිහා බලන්නකෝ. තමන්ගේ පුතාට පාන නිතර කිව්වේ හම්බ කරන්න කියලානේ. මේ තියෙන ප්‍රමාණය මේක මා ඇති වුණා කියලා හිතන් දෙපා කියලානේ කිව්වේ. මේ පුජ්ජිලා මැරිලා ගිහිල්ලා මොකදුනේ? අර රොඩි රැහැනක ඉපදිලා ඒගොල්ලන්ටත් අවසානයේ කණ්ඩ බොණ්ඩ නැතිව ගිහිල්ලා ඉපදුනේත් බොහොම විකෘතිව කෙනෙකුට දකින්න බැරි අශෝබන විදිහට. අර අම්මාගේ මව් සෙනෙහස නිසා ලොකු මහත් වෙනකන් හැදුවට රැහෙන් පවායේ මවට ඉවත් වෙන්න උනා. නිසා මේ දැඩි ලෝභකම තුල, දැඩි ආසාව තුල මේ බදා ගැනීමේ පරමාර්ථයෙන් ජීවත් වෙන කෙනා ඉන්නකන් ඉන්න අයටත් වෙන්නේ හරදරයක්, හිරිහැරයක්. මැරිලා ගියාට පස්සෙත් ඊට පස්සේ සිදුවෙන්නේ තේ ජීවත් වෙන අයට අරවාගේ කරදර හිරිහැර වෙන එක. ඒවට බදාගෙන ආසා වෙන්නේ මැරෙන්නේ. තමයි අතාරින්න කැමති නැහැ. තමයි අපේ සිත තුළට එන සිතුවිලි කුමක්ද කියන එක අවබෝධ කරගන්න අපි නිරන්තරවම උත්සාහ කරන්නට ඕන. අපි සිත විනද්ධහමක් කරපම බොහෝම සන්තෝෂයටපත් වෙනවා. සන්තෝෂ වෙන ක්‍රම ගොඩාක් තියෙනවා. తాවකාලික යම් දේවල් වලට ගිලා සතුට ප්‍රීතියලම නොත් ඒවා සදාකාලික නැහැ. අද සන්තෝෂ වෙන කෙනා සමාජයක තාපයකින් අඬනවා. නමුත් නිරාමිස ප්‍රීතියක් සතුටක් ලබන්නට නම් ධර්මානුකූලව කරන පින්දහම් වලින් තමයි අපිට ඒක ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අපේ ජීවිතයේ විවිධ වූ අවස්ථාවන් වල විවිධ චරිත කතා තුළින් අපිට ආදර්ශ ගන්න පුළුවන්. අපි වණ කියනකොට, කතා කරනකොට, අවවාදාන ශාසනා දෙනකොට වෛර කරන්න එපා, දේශ කරන්න එපා, අනුන්ට ගරහන්න එපා আদি කියලා අපි බොහොම හොඳට කතා කරමු. බණ කියන. නමුත් මේ කියන කරන අයම ගේ චරිතයේ දෙස බැලුවොත් ඔවුන් ඒ වගේ ඈත් වෙලා තියෙනවද කියලා බලන්නට වෙනවා. අපි හැම කෙනෙක්ම හොඳටම කතා කරන තමයි වෛරය වාගේ දේවල් කරුණාව, දයාව, මෛත්‍රිය වාගේ සිතිවිලි වර්ධනය කරගන්න, ලෝභ, දේශ, මෝහ ආදී අපි ඉවත් කරගන්න අපි නිතරම කතා කරනවා, බණ කරනවා, බණ කියනවා. ඒ හැම අවස්ථාවකදීම අපි ඒක අපේ සිතුවිලි ඉවත් කරන්න අදිෂ්ඨාන කරගන්නවාද? දා සේරවාණිජ කතාව ගන්නකෝ බලන්න. අපි ඔක බණ දහම් පොත්වල තියෙනවා, දහම් පාසල යන ළමයිගේ පොත්වල තියෙනවා, ඉස්කෝලේ දිනපතා ඒ පොත්පත්වල තියෙනවා. අපි බණට කියනවා, ඉස්කෝලේ උගන්වනවා, දෙමව්පිය පොඩි ළමයිට කියලා දෙනවා සේරවාණිජ කතාව. ඒ කියලා දුන්නා ඉගෙන ගන්නවා, ඒකෙන් එන ආදර්ශය අපි අරන් තියනවාද කියලා බලන්න. දැයක කියන්නේ වෛර කරන්න එපා. දාරාණු අර රන්තලියට ලෝභ බැඳ ගත්තා කෙනා අර ගං වැලියේ අත ගහලා වැලිය අරගෙන මේ වැලි කැටයක් ගානේ මං සංසාරේ උඹෙන් පලි ගන්නවා කියලානේ කිවි. එක දිගට 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 ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟට ආවට පස්සේ දේවදත්ත වුණා අවසාන මොහොතෙත් උත්සාහ කරන්න ඒ පලිගෙදි එහෙම කියලා අපි මේ කතාව අහලා අපේ හිත තුල ඊර්ෂ්‍යා වෛරය අයින් කරගෙන තියෙනවද තවත් කෙනෙකුගේ දෙයක් විනාශ කරන්න තවත් කෙනෙකුගේ සැපතට බාධා කරන්න අපි උත්සාහ කරන්නේ නැද්ද තමන් ගහලා තියෙන වැට පොඩ්ඩක් යෑම යා වුණොත් එහෙම තමයිට පරම්පරා ගණන් කතා නොකරන පවුල් ඉන්නවනේ තමන් කීව දේ අහන්න නැතුව දරුවා වැරද්දක් කළා කියලා පවුලින් ඉවත් කරපු අය නැද්ද ඒක තදාකාලික වෛරයක් බවට පත් කරගන්න යන්නේ නැද්ද එතකොට අපි සේරවාණජ කතාව අහපිගේ ප්‍රතිඵලද මේ භුක්ති විඳින්නේ ඒ සේරවාණජ කතාව අනුවද අපේ ජීවිත හැඩගස්සාගෙන තියෙන්නේ ඒක හොඳ පැත්තද අපි අරන් තියෙන්නේ කියලා හිතලා බලන්න මේවා සැබෑ ලෝකේ අපි ජීවත් වෙන ප්‍රායෝගික වශයෙන් අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි මේ බණේ ප්‍රතිඵල අපිට ලබන්න පුළුවන් වෙන්නේ ලෝකය හැමුවේ අපිට ඕන තරම් ප්‍රකාශ කරන්න පුළුවන් මේ දිව ඕන පැත්තට කරකවලා ඒ වචන උච්චාරණය කරලා ලෝකෙට දෙන්න පුළුවන් මාගේ හදවතින් පැන නගින මා මේ සිතුවිලි ප්‍රකාශ කරනකොට මම උත්සාහ කරනවාද ඒ තුලට ගමන් කරන්නට අපේ ජීවිතේ ඉරිසියා වෛරය අපි අයින් කරන්න පෙළඹෙනවාද අපි පොය දවසේ සිල් අරගෙන බණ කතා අහලා භාවනා කරලා මෛත්‍රී වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ගැන භාවනා කරලා පහවදා උදේ ගෙදර එන පන්සල්වත් එළියට බහිනකොට පටන් ගන්නෙ මොනවද පන්සල්වත් එළියට බැස්ස ඉඳලා ගෙදරට යන ගම මොනවද අපි කියන්නේ ගෙදර එනකොට සීනි බෝතලේ බින්දලා මොකද කියන්නේ දරුවාට එතන අනිත්‍ය මෙනෙහි කරනවද නැත වෙනත් මොකක් හරි දෙයක් නැති වෙලා තිබුණා වටනා දෙයක් අනිත්‍ය මෙනෙහි කරනවද කරුණාව දයාව දක්වනවද හිතලා බලන්න ඇයි අපේ ජීවිතේක ප්‍රායෝගික ජීව යාර පැය 24 විතරක් ඇයි ඒක සීමා කරන්නේ ඒක නිසානේ අපි මෙච්චර මේ පිරිහීමකට පත් වෙලා තියෙන්නේ පුජ්‍යලයා තමන් කවුද කියලා අවබෝධ කරගන්න උත්සාහ කරන්න සමහරු ඒ තුල ක්‍රියාත්මක තමන් කවුද කියලා අවබෝධ කරගන්නත් උත්සාහ කරන්නේ අනික් අය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේත් නෑ හැබැයි රටට ලෝකෙට කියනවා මම මෙහෙම කෙනෙක් කියලා ඒකද වියෙයිති බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බමුණෙක් අහනවා මේ ලෝකේ දිගපළල පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ දිගපළල වෙන කතා කරන්න ඉස්සෙල්ලා ඔය බඹය අපම නුණු තමගේ ශරීරෙ නැති ලෝකය ගැන කතා කරන්න ඒ ගැන හිතන්න හොයන්න උත්සාහ කරන්න. එතකොට ලෝක ගැන අපිට හොයාගන්න පුළුවන්. අපි තමන් ගැන තමන්ගේ පැවැත්ම පිළිබඳව තමන්ගේ සිතිවිලි වර්ධනය පිළිබඳව සිතිවිලි පිරිහීම පිළිබඳව හිතන්න පුරුදු වෙන්නට ඕන. දිනෙන් දින වයසට යනවා කියලා කියන්නේ ඒකයි. බුද්ධිය මෝරනවා කියලා කියන්නේ ඒකයි. අහනවා තමයි සමහර වෙලාවට අපි බණ අහලා ඇවිල්ලා අපේ අම්මලා තාත්තලා අපිට අනන්ත අප්‍රමාණ ලැබෙන බොහෝම හොඳ බණක් කිව්වා කියලා. අද නම් බණ බොහොම හොඳයි කියනවා. ඔය බොහොම හොඳයි කියපු බණෙන් කොච්චර තමන්ගේ ජීවිතේට ආදර්ශ අරගෙන තියෙනවද? හිතලා බලන්න. බණ හොඳයි. ඒකේ තියෙන කාරණා තරණු තමන් අරන් තියෙනවද හොඳට? තමන්ගේ ජීවිතේට ටිකක් හිතලා බලන්නකෝ ඒකයි පින්වත් බණ හොඳ වෙන්න බලන්න බණ කාගෙත් බණමයි එදා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් ඉස්සපතනේදී උන්වහන්සේගේ ජීවිත කාලයේම ධර්ම දේශනා පැවැත්වුවා නම් ධර්මයේ පැවැතුණා නම් අදත් ඒ ධර්මයේම තමයි තියෙන්නේ පොඩි පොඩි වෙනස්කම් ඇති ඔය පොත්පත්වල ලියන්න ගිහිල්ලා මති මතාන්ත නමුත් සැබෑ ධර්මයේ එදත් එකයි අදත් එකයි හෙටත් එකයි කාලීන ධර්ම දේශනා කියලා ප්‍රශ්න එකක් නැහැ. ඒ ධර්මය අපි අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍ය පදනම් කොට ඇත්තා වූ ශ්‍රී සද්ධර්මය අපි අවබෝධ කරගන්නයි උත්සාහ කරන්නට ඕනේ. එහෙම නොවුනාම අපේ ජීවිත විවිධාන්දම වූ විනාශකාරී තත්ත්වයට පත් වෙනවා. දැන් තණ්හාව අපේ හිත තුළ ඇති වෙන තවත් දෙයක් තණ්හාව කියන්නේ. තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. පටාචාර චරිත එහෙම දිහා බලන්නකෝ. තමන්ගේ සිත තුළ අර තරුණයා කෙරෙහි ඇති වුණා වූ ඒ හැඟීම් නිසා, සිතුවිලි නිසා තමන් හදා වඩා ගත්ත අම්මලා තාත්තලා අමතක වුණා. විඳින්න තිබුණු සැප සම්පත්ති සියල්ලක්ම අමතක වුණා. එක අරමුණක් පසුපස හඹාගිය පටාචාරට උනේ මොකද්ද? ඒ නිසාම ඒ දෙමව්පියන් අසරණ බවට පත් වුණා. ඒ දෙමව්පියන්ගේ බලාපොරොත්තු නැති වෙලා ගියා. මේ වාගේ තත්ත්වෙට පත් වුණේ ඇය පිළිබඳව, ඇය ලබාගෙන තිබුණා වූ තත්ත්වයේ පිළිබඳ අවබෝධයක් නොලබපු නිසා. ඒ නිසා පින්වත්නි, අපි අපේ සිතට පැමිණෙන සෑම අරමුණක්ම, අපේ සිතට එන සියලු සිතිවිල්ලක්ම හොඳද නරකද කියන එක අධ්‍යයනය කිරීම තමයි, කිරීමට අපිට උපකාරී වෙන දෙයක් තමයි මේ බණ ඇසීම කියලා කියන්නේ. කෙටි තීරණ අප තරුණ පිරිස ගත්තහම බොහොම ශනිකව කෙටි තීරණ ගන්නවා. ඒ කෙටි තීරණ අරගෙන එහි විපාක ප්‍රතිඵල ලබලා පස්ස හැරලා බලපුවහම ජීවිතේ අය ගන්න දෙයක් නැහැ. කෙනෙක් දෙන උපදේශයක් නිසා, කෙනෙක් දෙන නොපෙනෙන පැත්තක් පෙන්වන්න ගිහිල්ලා, රසයක් පෙන්වන්න ගිහිල්ලා, දර්ශනයක් පෙන්වන්න ගිහිල්ලා ඒ තුළ තමන්ගේ සිත යොමු කරලා අවසානදී විනාශ වුණ තැන් නැද්ද? අපේ ජීවිතේ අනන්ත ප්‍රමාණ තියෙනවා. දැන් වැඩිහිටියන් කියන්නේ අපිට වඩා දැනුමින් සන්නද්ධ වුණ පිරිසක්. ඒත් අපි වැඩිහිටියන් බවට පත් වෙන්න අපේ දැනුම වර්ධනය කරගන්නට අපි උත්සාහ කරන්නට ඕන. එතකොට පලි ගැනීම මේ තුළ පුජ්‍යලයා අමුතු සතුටක් ලබනවා. මම මුලින්ම සඳහන් කරානේ සිත සතුට ලබන විවිධ ක්‍රම තියෙනවා කියලා. දැන් චක්කුපාල හාමුදුරුවෝ ඒ වගේ සතුටක් ලබන්න ගිහලා තමයි ඒක තනකදී පලි ගැනීමට ගිහලා තමයි ඇස් දෙක අන්ධ කරගත්තේ. ඒක ආත්ම ගානක් වෙච්ච දෙයක්. ඒ මෑණියන්ගේ ඇස් දෙක අන්ධ වෙලා තිබුණා. මෙයා හොඳ දක්ෂ වේද මහත්මයෙක්, ඒක ආත්මයක. ඇහුවා මම මේ ඇස් දෙක හොඳ කරලා දෙන්න මොකද්ද මට කරන්න පුළුවන් උදව්ව උපකාරය කියලා. ඒ අවස්ථාවේදී මට දෙන්න දෙයක් නැහැ වේද මහත්මිය, මම මගේ දරුවොත් එක්කලා ඇවිල්ලා බැල මෙහෙවර කම් කරන්නම් කිව්වා. ඒ පොරොන්දුව පිට වේද මහත්තයා බෙහෙත් කළා. ඇස් හොඳ වුණා. නමුත් මෑණියන් ඇති වුණා එතන යම් කිසි අහංකාරකමක්, ලොකුකමක්. මං කොහොමද මේ මිනිස්යාට ගිහිල්ලා මෙහෙම කරන්නේ, බැල මෙහෙමරකම් කරන්නේ කියලා. ඇහුවාම කිව්වා තාම ඇස් දෙක හොඳ නැහැ කියලා. වේද මහත්තයා දැනගත්තා ඇස් දෙක හොඳ වෙලා තියෙන්නේ මෑ මට බොරු කරන්නේ කියලා. පස්සේ බේතක් දුන්නා, ඇස් දෙක අන්ධ වුණා. ඒ සුළු සිද්ධවීමක්. දැන් මෙයාට කේන්ති ගියේ ඒක වුණා. මම මෙච්චර කළත් මට මේ ඇයි බොරුවක් කිව්වා කියලා කේන්ති ගියා. එහෙනම් මම මේකෙන් පලි ගන්නත්තා ගන්න ඕන කියලා කල්පනා කරා. ඒක තුල සංසාරේ කොච්චර දිගට ආවද, අවසාන රහත් වෙනකොටත් ඇස් දෙක අන්ධ වෙලා තමයි නැවතුනේ. දැන් මේ සිතට එන අරමුණු ක්‍රියාත්මක කරන්න ඉස්සෙල්ලා අපි ඒක දෙතුන් වතාවක් හිතලා බලන්නට ඕන. ඒකට උදව් දෙනවා මේ ධර්මය. ඒකට උදව් දෙනවා මේ ධර්ම කරුණු. අපි ඒ ධර්මයේ තුල ජීවත් වෙනවා කියන්නේ ඒකයි. ධර්මයේ ඇහුවට බෑ ධර්මයේ තුල ජීවත් වෙන්නට ඕන. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරි. ඔය වාක්‍ය නිකන් කිව්වට වැඩක් නෑ, ඇහුවට වැඩක් නෑ. අපි ටිකෙන් ටික හරි මේ ධර්මයට අපේ ජීවිතේ නතු කරගන්නට ඕන. පන්සිල් පද පහක් කියන්නම් වාලේ කිව්වට වැඩක් නෑ. අද මේ ලෝකේ, අද මේ සමාජේ අපිට කොච්චර ගැටුම් විනාශකාරි දේවල් අහන්න ලැබෙනවද බලන්නකො. හැබැයි පන්සිල් ගන්න හැම වෙලාවෙම රාජ්‍ය උත්සවයක් තිබ්බහම වෙනත් උත්සවයක් තිබ්බම කොහෙන්ද පන්සිල් බොහොම සමාදම් වෙනවා. මේ සමාදම් වෙන පන්සිල් පද පහවත් අපි රකින්නද කියලා බලන්න. ඒ පන්සිල් පද පහ සමාදම් වෙලා ඊළඟට වෛරය, දේශය, ක්‍රෝධය මේව තමයි වපුරවන්නේ කතාවලි. හොඳයි ඉනේ වැඩි. අපි යම් කතාවක් කරනකොට දේශකේ දේශනයක් තියෙනකොට මේක මොන පැත්තෙන් වුණත් බලන්න ඕන පින්වත්නි කල්පනා කරලා. දේශපාලන ලෝකේ දේශපාලඥයොත් මේව හිතන්න ඕන. අනිත් පැත්තේ මෙන්න වෙන කතන්දර කියන ගායත් හිතන්නත් ඕන. දේශන තියන අය හිතන්නත් ඕන. මම මේ කියන වචනේ තුල මා පසුපස අපි පසුපස ඉන්න මේ අනාගතේ බාර ගන්න ඉන්න පරම්පරාව කොච්චර නොමගෙයිද? ඒ අයගේ ජීවිත මොනවන විදිහට විනාශ වෙයිද? ඒ අයට තමන්ගේ ජීවිතය විනාශ වෙන විදිහේ මාර්ගයද මම මේ පෙන්වන්නේ කියලා කල්පනා කරන්න ඕන. ඒ වෙලාවට අත්කොඩියට තමන්ගේ ගරුගහම් වීරකම රැකගන්න යන්යම් ප්‍රකාශ කරන. ඒ තුල අපි දකින විශාල විනාශකාරී තත්ත්වයන් ලෝකයේ ඇති වෙලා තියෙනවා. ගෙදර දෙමව්පියාගේ ඉඳලා මේක හිතන්න ඕන පින්වත්. අම්මා තාත්තා දෙවෙනි බුදුන් බුදුන් කියන වචනේ අර්ථයට ගැලපෙන්න අපේ දෙමව්පියෝ ජීවත් වෙනවද? අපි ගාව ඒ ගුණධර්ම වලින් 100ට බිඳුවක්වත් තියෙනවද? දසම ගානක්වත් තියෙනවද? එහෙම අපි ඇයි එහෙම උනේ ඇයි? අපි පොඩි කාලේ ඉඳන් හැඩගැස්මක් අපි තුල නොතිබුණ නිසා. අපේ ඇහැට දැකපු දේ, කනට ඇහුණු දේ පසුපස අපි හඹා ගියා. අපි ඒ නිසාම තමයි අද මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. මොනතරම් බණ ඇසුවත්, මොනතරම් බණ දේශනා කරත්, ධර්ම දේශනා පැවැත්වුවත් ප්‍රතිඵලය ශූන්‍යයි. එහෙම උනේ ඇයි කියලා අපි කල්පනා කරන්න ඕන. ඒක රටාවකට කරලා වැඩක් නැහැ. ඒක රැල්ලකට කරලා වැඩක් නැහැ. මට ප්‍රයෝජනේ ගන්නයි මම මේ ධර්මයෙන් අහන්න ඕනේ. තවත් පිරිසකට යහපතක් වෙන්නයි අපි මේ ධර්මයේ දේශනා කරන්නට ඕනන්නේ. ඒ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේ හෝ වේවා, ශ්‍රාවක පිරිස හෝ වේවා, අවංකවම මේෙන් අපි ප්‍රතිඵලයක් ලබන්නට ඕන කියන හැඟීමෙන් ඒ කටයුත්තේ යෙදෙන්නට ඕන. අපි මේවා මේ විදිහට කල්පනා නොකර එළමෙන තත්ත්වයට අනුව කටයුතු කරන්න කියලා තමයි මේ තරම් වූ නොදැනුන නොපෙනෙන විනාශයකට අපි පත් වෙලා තියෙන්නේ. මේකට හැම කෙනෙක්ම වග කිය යුතුයි කියන එකයි මගේ අදහස. සුප්‍රසිද්ධව බොහෝම ධර්ම කරුණු දන්න, ධර්ම දේශනා පවත්වන, ඒ වගේම දහස් සංඛ්‍යාත විශ් ධර්ම දේශනා සවන් දෙන තැනක ලෝකෙක ඇයි මෙච්චර මේ විශාල විනාශකම් විනාශකාරී ගැටුම්? එතකොට අපි ඒ ප්‍රතිඵලයේ හරියට භුක්ති විඳලා තියෙනවද? අපි ඒක අරන් ප්‍රායෝගික ජීවිතේ ක්‍රියාත්මක කරලා තියෙනවද? ඒ ප්‍රායෝගික ජීවිතේ ක්‍රියාත්මක නොකිරීමේ විපාක තමයි අද අපි මේ භුක්ති විඳින්නේ. තමන්ගේ දරුවා ධාර්මිකව හැදුවේ නැහැ. තමන්ගේ දරුවා යහපත් සිතුවිලිෙන් ගොඩනැංගුවේ නැහැ. අවසානයේ දෙමව්පියෝ කියනවා මගේ කොල්ලා මට සලකන්නේ, මගේ පුතා මට සලකන්නේ, ඉන්නකම් තිරු දෙයම ගොඩ ගැහුවා, අල්මාරි වල දාගෙන වහගෙන හිටියා, යතුරු කැල්ල ඉනේ ගහගෙන හිටියා. වයසට ගියාට පස්සේ අර දරුවන්ට තාත්තා ගැන අම්මා ගැන හිතන්න තරම් ශක්තියක් දුන්නේ නැ. ඔවුනුත් නොමග ගියා. ධර්මානුකූල පැත්තට යොමුුනේ නැ. අවසානයේ දෙගොල්ලම දුක් විඳිනවා. දෙමව්පියොත් මානසික වශයෙන් දුක් විඳිනවා. හුඟක් දැන්වල අපි හොයලා බලපුවා මෙහෙම තමයි වෙලා තියෙන්නේ. සැබෑදී ඕකයි පින්වත්නි. ඒස පොඩි කාලේ ඉඳලම අපිට අපේ මතකේ ඒ කාලේ ගියොත් එහම අපේ දෙමව්පියෝ හැන්දෑවට කුප්පිලාඹ පත්තු කරගෙන පැදුර වේවිය අපිට කියලා දෙන වෙස්සන්තර ජාතක කතා, දහම්සොඬ කතා, ඒවා කියලා දීලා පුතේ මෙහෙමයි හැදෙන්නු නැන්නේ. රැයට නිදාගන්න පන්සිල් අරන් නිදා ගන්න ඕන. ඇයි? හීන පේන්නේ, බය වෙන හීන පේන්නේ, භයානක හීනෙම පේන්නේ. එහෙම යොමු කරා උදේට වැඳලා යන්න පුරුදු කරා. අද කියන රාජකාරී දේවල් නිසා පාන්දර නැගිටලා අපි යනකොට මෙහෙවා කරන්න වෙලාවක් නැහැ. ඒකට අපිට ඒක අපේ ජීවිතේ කළමනාකරණය නොකර ගැනීම විපාක. ඒ කළමනාකරණය හරියට කරගන්නවා නම් සලස්මක් අනු වෙනවා නම් තවදවත් එහෙම අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ මං හිතන්නේ. සපින්වත්නි ධර්මයේ පිළිබඳව හරි අවබෝධයක් ඔබ ලබන්න උත්සාහ කරනවා නම් ඔබ ජීවිතයට ප්‍රායෝගිකව ඒවා ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නට කියලා මතක් කරනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය පිළිබඳව කතා කරා. බලන්න කොච්චර වටිනවද කියලා. උපන්දිනේ සමහරට අපි උපන්දින සමරනවා. උදේ වෙනකොට ඉස්පිරිතාලෙට යන්න බලන්න. ඒ උපන්දිනේ ඉවරෙනකොට ගහ බැනගෙන විනාශ කරලා සත්ත්ව කොටසක් විනාශ කරලා ඒ වාගේ තත්ත්වෙටපත් කළා උපන්දින සමරනවා. දැන් මේක හරි වැදගත් ඌ කටවිත්තක් වශයෙන් මා සලකනවා. බොහොම කලාතුරකින් තමයි අපිට මේ වාගේ ධර්ම දේශනා වලට ගියපුවාම අහන්න දකින්න ලැබෙන්නේ. තමන්ගේ උපන්දිනේ වෙනුවෙන් තෙරුවන්ගේ ආශිර්වාදය ලබා ගන්න ධර්ම දේශනාවක දායකත්වය ලබාගෙන වේවැල් දූව ජාතික නිවාස යෝජනා ක්‍රමේ පදිංචිලා ඉන්න 113 නිවසේ SH මොහන්ජීත් මහත්මයා බොහොම වටිනා කියන කටයුත්තකට යොමු වුණා. මහත්මාණනි ඔබ ඔබේ අනාගත පරම්පරාවට දුව දරුවන්ටත් මේ தත්ති උදා කරලා දෙන්න. දරුවන් සහ වැඩිහිටියන් වශයෙන් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධතාවයේ ධර්මානුකූලව ගොඩනගාගෙන යන්න. සල්ලි මත එපා. බලයේ මත ගොඩනගන්න යන්න එපා. ඒ තුල වෙන්නේ විනාශයක්. ඒ නිසා ධර්මානුකූලව ධර්මානු ප්‍රතිපත්ති අනුව ජීවිත ගොඩනගාගෙන ඔබේ ජීවිතයත් අනුන්ගේ ජීවිතයත් යහපත් අත්තර පත් කරගන්න උත්සාහ කරන ලෙස සිහිපත් කරමින් අද මේ ධර්ම දේශනාව ධර්මානුශාසනාවට සවන් දීම තුළින් චිත්තම් පුනාතීති පුඤ්ඤං කියන මේ වාක්‍ය අනුව ඔබේ සිත තුළට ප්‍රීතිය සතුට එක් කරගන්න ධර්මානුකූලව තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්න කියලා සිහිපත් කරනවා. එසේ සිහිපත් කරමින් සියලු දෙනාටම විශේෂයෙන්ම මොහන්ජිත් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදය ඒ වගේම දෙවිරැක වරණ ලැබේවා. ග්‍රහාපල උපද්දව ආදී තන දුරී භූත වෙලා සෙත සාන්ති ජයමංගල්‍ය වාසනාවන්ත වූ ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි ආශිර්වාද කරමින් ධර්ම දේශනාවට සවන් දුන් ඔබ සියලු දෙනාටම උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගන්නට ඇති මාර්ගය අවබෝධ කරගන්නට බුද්ධිය පහළ වේවා. ධර්මයේ ඇසීම නිරන්තරව සිදු කරනවා සේම ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ කරගන්නට ඔබට අදහස් සිතුවිලි ඇති වේවායි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් මගේ ධර්ම දේශනාව මා නිමාවට පත් කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාත බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤම්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාත බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤම්තං අනුමෝදිත්වා තිලං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාත බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤම්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං. සියලු දිනාටම තෙරුවන් සරණ.
සාදු සාදු සාදු. නිරන්තර සිතට නැගෙන අරමුණු ඒ අරමුණු වලට වහල් නොවි තම ජීවිතේට ගැලපෙන ජීවිතයේ සංවර්ධනයේ උදෙසා හේතු සාධක වන අරමුණු පමණක් ක්‍රියාවට නැංවීම තුළ යහපත් ජීවිතයක් ගොඩනගා ගත හැකි බව අද ධර්මදේශනාවේදී ඔබට පසක් පන්නට ඇතැයි අප විශ්වාස කරනවා. කැලණිය වේවැල් දූව ජාතික නිවාස යෝජනා ක්‍රමයේහි අංක 113 නිවසේ පදිංචි එස්.එච්. මොහන්ජිත් මහත්මයාගේ අදට යෙදුන උපන්දිනය නිමිති කොටගෙන එතුමාට තෙරුවන්හි ආශිර්වාද අපේක්ෂාවෙන් සදහැබර දායකත්වයේ ලබා දුන් එම ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් වාසී පූජ්‍යපාද තලම්පිටියේ මිත්තානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. ධර්මශ්‍රවණානි සංසේන් ඔබ හැම දිනාටම යහපතක්ම වේවා. සදේවතුනි, ධර්මදේශනාව හා සම්බන්ධ යම් දහම් කරුණක් විමසීමට වෙතොත් 02:5 32:41 657 02:5 32:41 657 දුරකථන අංකයෙන් හෝ 02:5 22:22 424 02:5 22:22 424 දුරකථන අංක වලින් දේශකයන්න් වහන්සේ අමතන්න. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ධර්මදේශනා සඳහා දැන් ඔබට සදහැබර දායකත්වයේ ලබා දිය හැකි. ඒ සඳහා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලිහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විමසන්න ඔබ හැමට තෙරුවන් සරණයි.
සංසුන් සිත් මුල